ධර්මානුශාසන. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ
අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.
පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පංචේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං ති බුද්ධං සරණං ගච්ඡාමි. දුක්ඛයන්ති ධම්මං සරණං ගච්ඡාමි. දුක්ඛයන්ති සංඝං සරණං ගච්ඡාමි. සත්‍යයන්ති බුද්ධං සරණං ගච්ඡාමි. සත්‍යයන්ති සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. පාණාති පාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අතින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හරතවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පත්තලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිතරණේන සම්පින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාධිකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේ සම්බං.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්සේ භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුවිජානු භවං හෝති සුවිජානු පරාභව ධම්මකානු භවං හෝති ධම්මදෙස්සි පරාභවෝති
මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි සුලෝකාන්ද්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මහා මංගල සූත්‍ර දේශනාවට පසු දිනදී දසදහස් අස්සක්කලින් පැමිණි දෙවිබඹුන් අතරට දේශනා කොට වදාළ කෝටි ලක්ෂයක් දෙවිබඹුන් රහත් ඵලයේ පිහිටවන ලද අසංතේයයක් පිරිස සෝවාන් ආදී යතමාර්ග ඵලයන් පිහිටුන් ලද පරාභව සූත්‍රාන්ත දේශනාවේ ගාථාව ධර්මදේශනයේ සඳහා මාතෘකා කරන්ට යෙදුනේ. මහා මංගල සූත්‍ර දේශනාවේදී දෙවියන් අතරත මිනිසයන් අතරත මහා මංගල ප්‍රශ්න විසඳුණා. ඒ අතර සමහර දෙවියන් අතර සාකච්ඡාවක් ඇති වුණා. සරුවඥන් වහන්සේ අභිවෘද්ධි කර දේ සියල්ල දේශනා කළා. කිරීමේ දොරටුත් අහන්නට ඕන නේද? කියලා ඒ අනුව සාකච්ඡා කොට නැවත පසු දින ජේතවනාරාමේ හාත්පස බබළුවාගෙන දෙවියන් බ්‍රහ්මයන් දසදහස් අස්සක් වලින් පැමිණ වික්ක ප්‍රතිබල දියුපුත්‍රයෙක් ලවා සරුවඥන් වහන්සේ ඉදිරියේ ප්‍රශ්න ගාථාවක් සේවන්ත යෙදුණා.
පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං කුත්තු මාගම්ම කිං පරාභවතෝ මුඛං.
ඒ තමයි ප්‍රශ්න ගාථාව. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, පිරිහෙන සුළු පුජ්‍යලයා අපි දැනගන්නට ඕනේ. භාග්‍යතුන් වහන්සේගෙන් ඒ සම්බන්ධව ජිනතා දැන ගැනීමටයි මේ තැනෙන්නේ. ඒතා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, කිරීමේ දොරටු අපට අවසර ලැබේවා කියන එකයි ප්‍රශ්න ගාථාවත් සමඟ කළ ආරාධනය. මේ දේශනාවත් මහා මංගල සූත්‍රයේ මෙන්න සීල සරුවඥන් වහන්සේ විසින් දේශනා කළ ලද දේශනාවක්. මේවාට කියන අවිදහිත දේශනා කියලා. අවිදේහක කියන්නේ සීල බුදුරයන් වහන්සේලා එක ලෙස අත්නහර දේශනා කරන දේශනාවන්. ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනේ, මේ මහා මංගල සූත්‍රාන්ත දේශනය, මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනේ ආදී වූ සීල සරුවඥන් වහන්සේ විසින් දේශන ලද සූත්‍ර දේශනාවන් අතරටයි මේ පරාභව සූත්‍රයක් අයිති වෙන්නේ. මේ පරාභව සූත්‍රාන්ත දේශනාව අහනකොට අර සැකයක් සාංකාවක් විමතියක් තිබුණු දෙවියන් අතරට මහත් කලකිරීමකටද පත් වීම සිද්ධ වුණා. ඒ කලකිරීම නිමිත්තෙන් ධර්මයේ නැසුවේ ඒ ධර්මයේ කුලින් සමාධිය උපදවාගෙන මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න සමර්ථ වුණා. දැන් අපි කලකා බලමු ඒ පරාභව ධර්මතික. පරාභව කියන්නේ පිරිහීම. පරාභවතෝ මුඛං කියන්නේ පිරිහෙන්නාගේ දොරටු. පිරිහීමට හේතු වෙන දොරටු. එවැනි දොරටු ගාථාවයෙන් 12ක් දේශනා කළා. ඒ දේශනා කලේ අහනාන ප්‍රශ්නයට අනුවයි. එක ගාථාවකින් පිරිහීමේ දොරටු දේශනා කොට වදාළ අවස්ථාවේ තවත් ගාථාවකින් අහනවා අප තවත් එකක් ඕනේ, තවත් එකක් ඕනේ කියලා. මේ වාගේ ඒ දෙවියන්ගේ ප්‍රශ්නෝත්තර වශයෙන් මේ දේශනේ සරුවක් යනවා කියලා පැවැත්වුවේ.
මාතෘකා කළ ගාථාව තේරුව මෙහෙමයි. සුවිජාන භවං හෝති. දිනු වෙන කුජලයා ගැන දැන ගැනීම සුවසේ පුළුවනි. සුවිජාන කරා භවෝ. හිරිහෙන කුජලයා ගැන සුවසේ දත හැකි. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී කරා භවෝ. ධර්මයේ කැමැති තැනත්තා දිනුවොත පස් වේදවා. ධර්මයේ දේස කරන්නා කලසල්ලි පිළිහෙනවා. මේකයි පළවෙනි ගාථාවේ කෙටි තේරුම. ලෝකයේ දුණු වෙන කුජලයා සුවසේ දැක ගන්න පුළුවන්. හිරිහෙන කුජලයා සුවසේ දැක ගන්න පුළුවන්. අපේ ලංකාවේ මිනිස්යන් අතර කතාවක් තියෙනවා. යදෙනවා දෙපැත්තෙන් දැනගන්න පුළුවන්. දෙපැත්තෙන් දැනගන්න පුළුවන් කියලා. ප්‍රති දෙකක් වෙනකොට දැනගන්න පුළුවන්. මේ ගහ වැඩිනවා කියලා. ඒ වගේ කුජලයන් ඇසුරු කරනකොට ඒ කුජලයාගේ ගති පැවතුම් තුළින් මේ තැනත්තා දුණු වෙනවා, මේ තැනත්තා පිරිනවනවා කියන එක නැනවතුන් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. යම් කෙනෙක් ධර්ම ශ්‍රවණයෙහි ෘති කරනවා නම්, ඒ වගේම ප්‍රතිපත්ති පිරීමෙහි ෘති කරනවා නම් ඒ තැනත්තා ධම්මකාමෝ, ධර්මයේ කැමති කෙනෙක්. ධම්මකාමෝ හෝති සිය සමුදාහාරෝ අභිධම්මේ අභිනයේ කුලාර පාමුජ්ජු. මේ කියන්නේ ඊට අදාළ සූත්‍ර පාඨයක් නාථකර ධර්ම සූත්‍රේනවා. ධම්මකාමෝ හෝති සිය සමුදාහාරෝ අභිධම්මේ අභිනයේ කුලාර පාමුජ්ජු. ඒ කියන්නේ ධර්මකාමී කුජලයා ධර්මයේ පිළිබඳව තාම ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රියමනාපයෙන් යෙදෙනවා. මේ සමුදාහාරෝපී වේකයි. ධර්මයේ ගැන කතා කරන්න, ධර්මයේ ගැන ශ්‍රවණය කරන්න නිතරම ප්‍රේමනාප භාවයෙන් යුක්ත වෙනවා. කොයි වෙලාවකවත් ධර්මයේ වෙනුවෙන් අලසවන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරනවා, ධාර්මණය කරනවා, සජ්ජායනා කරනවා, මෙනෙහි කරනවා, සාකච්ඡා කරනවා, දේශනා කරනවා, උගන්වනවා, ඉගෙන ගන්නවා. එපමණක් නෙමෙයි. ඒ ධර්මයට අනුව සිල් රැකෙනවා, පිළිවෙත් කරනවා, දසකුසල ධර්මයට අනුව පවතිනවා. මෙන්න මේ කුජලයා ධර්මකාමී කෙනෙක් කියලා නැනවත්ත හොඳින් තේරුම් කර ගන්නවා. ඒ තැනත්තා කවදාකවත් මෙලොව පිරෙන්නේ නැති, පරලොව පිරෙන්නේ නැති, දෙලොවම ජයගෙන නිවන දක්වා ගමන් කරන අපරාජිත ජයග්‍රාහී කුජලයෙක් බව ඥානවන්තයන් තේරුම් කර ගන්නවා. ඒ වගේම ධම්මදෙස්සි ධර්මයට ද්වේෂ කරනවා කියන්නේ කවදාකවත් බණ අහන්න කැමති නැහැ. බණපදයක් සාකච්ඡා කරන්න කතා කරන්න කැමති නැහැ. ඒ වගේ බණ පොත් කියවන්නේ නැහැ. ධර්ම සාකච්ඡා කරන්නේ නැහැ. ධම්ම පද පාඩම් කරන්නේ නැහැ. ධම්ම පද සජ්ජායනා කරන්නේ නැහැ. ඒවා ගැන හිතන්නේ මතන්නේ නැහැ. ප්‍රවදේම ධර්මයේ හැසිරෙන්නේ නැහැ. කවදාකවත් ඉස්සරණිය ගැන, පංචශීලය ගැන, උසස් සීල, අෂ්ටාංග සීල, දසශීල ගැන හිතක්වත් පහළවන්නේ නැහැ. ඔහුගේ අදහස නිරතුරුවම පස්පව් දසකුසල් යැයි ක්‍රියාකලාපයන් යෙදීමයි. ඒ සැනැත්තාගේ ඇවතුම් පැවතුම් තුළින් ඥානවන්තයා තේරුම් ගන්නවා මේ කුජලයා මෙලවක් පිළිහෙනවා, පරලොව අපාගාමීව පිළිහෙනවා, දෙලොවම පිළිහෙලා සංසාර කණුවක් බවට පත් වෙනවා, සතරෙන් ගොඩ නොයන සතර කණුවක් වගේ බවට පත් වෙනවා කියන බව ඥානවන්තය මුලින් තේරුම් කර ගන්නවා. ඒකයි සරුවක් යනවා තේම පහදා වදාළේ. ඊළඟට දීපුත්‍රය ඇහව ඉතිහෙතං විජානන පඨමෝතු පරාභව. ස්වාමීන් මේක පළවෙනි කිරීමේ දොරටුව දැන් අපි තේරුම් ගත්තා. ဒုတိယං භගවා බ්‍රෝහි තින් පරාභවතු මුඛං. ස්වාමීන් දෙවෙනි කිරීමේ දොරටුවත් අපට දේශනා කරමු නැනලු. ඒක දේශනා කළා ඊළඟ ගාථාව. අසංතස්ස පියා හොන්ති සංතේ නකුරුතේ පියං අතතං ධම්ම රෝචේති තං පරාභවතු මුඛං. ඒ කියන්නේ අසත්පුරුෂයන් ඕත ප්‍රියමනාපයි, සත්පුරුෂයන් අප්‍රියයි අමනාපයි. අසත්පුරුෂ ධර්මයේ ෘති කරනවා. මෙන්න මේක පිරිහීමේ දොරටුවක්. ඒ ගාථානි කෙටි තේරුම මෙහිමයි. අසත්පුරුෂ නමින් මෙතන හඳුන්වන්නේ නියත නිසසුරු ගන්නා ලද ශාස්ත්‍රවරු එවැගේම තවත් පස්වදාසා කුසල් කරන මෙලෝපාලව අදහන්නේ නැති කුසල් ලක්ෂණ නොකරන එවැගේම කුනුරුවන් අදහන්නේ නැති පස්වදාසා කුසල් ආදී අකුසල පැත්තෙන් හැතිරෙන අපාය දොරටු අරගෙන ඉන්න එවැගේම සුගති මඟ වහගෙන ඉන්න නිවන් මඟ අහුරාගෙන ඉන්න එවැගේම මිත්‍යා සංකල්පනා බහුලව ඉන්න කලගුණ නොදන්න මෞඛ්‍යයන් නොඅඳුනන වැඩිහිටියන් අඳුනන්නේ නැති ගරුකුත් ගරුකාතේවත් ගන්න ගරු නොකරන සිල්ලුතුන්ද සිල්ලුතුන් ආශ්‍රයෙන් නොකරන එයාලාගේ ගති සවතෙන් ඇති පුද්ගලයන් තමයි අසත්පුරුෂ කියලා හඳුන්වන්නේ. එනෙන අසත්පුරුෂයන් යම් කෙනෙකුට ප්‍රියයි මනාපයි නම් ඒ ඔහුගේ කිරීමට හේතුවක් කිරීමේ දොරටුවක්. මහදනසිතු පුත්‍රයාට වාගේ මහදනසිතු පුත්‍රයා තමන්ගේ දෙමාපියන් සතු 80 කෝටියක ධන හිමිකාරේ තමන්ගේ බිරිඳගේ පැත්තෙන් 80 කෝටියක ධන හිමි වුණා. ඒසා විශාල ධන සම්භාර ඇතු හේතේ මේ මහදන සිටු පුත්‍රයා අසත්පුරුෂයන් ආශ්‍රය කළා. අසත්පුරුෂ ආශ්‍රය නිසා වූ මත්තැනට ගිජු වුණා. සුවදුවට ගිජු වුණා. විශාල ඇදිලිවීමට පුරුදු වුණා. නැතුන් ගැමුන් කෙලිසෙල්ලම් ආදියටම පුරුදු වුණා. අලස වුණා. පවිත මිතුරන් ඇසුරු කරමින් කල් ගෙව්වා. අන්තිමේ සිදුවුනේ වතුරකට ලුණු දැම්මා වගේ ඒසා විශාල ධනස්කන්ධයෙන් පිරිහුණා. යටත් කිරිතෙන් හිඳුන් හිතුම් පවා නැති වුණා. ඇඳවත පවා නැති වුණා. ඒ සියල්ල අහිමි වෙලා අතරනව අනාථව අවහරණක් නැතුව අගුවක් මුල මැදේකින් අපාගාමී වුණා. බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ සිටු පුත්‍රයා ප්‍රථම වයසේදී ධනය සුරක්ෂිත කරගත්තා නම් පවිති මිතුරන්ගෙන් ගෙන්වි මේ රටේ බරණැස් නුවර අග්‍ර සිටුවරයා වෙනවා. සැවිදි වුණා නම් රහත් වෙනවා. මධ්‍යම වාසයේදීවත් මොහු නුවණින් සලකා ධනය ආරක්ෂා කළා නම් මධ්‍යම සිටුවරයා වෙනවා. සැවිදි වුණා නම් අනාගාමී වෙනවා. අවසාන කාලයේදී පස්වන වාසයේදී මොහු ධනය ආරක්ෂා කරගත්තා නම් ඕමේ රාකේ තුන්වෙනි සිටුවරයා වෙනවා. පැවිදුණා නම් සෝවාන් වෙනවා. දැන් දෙලොවම පිළිහිලා අපාගාමෝනේ අසත්පුරුෂ ආශ්‍රය නිසා කියන එක පහදා දුන්නා. මේ වාගේ කෙනෙක් දෙන්නේ නෙමෙයි. අජාසත් පදසුමා පිළිහුණේ අසත්පුරුෂ දෙව්දත්තරුන් අනුගමනය කිරීමෙන්. පූර්ණ කාශ්‍යප, මක්ඛලේ ගෝතාල, අජිත කේසකම්මල, කකුද කච්චායන, සංජය දෙන්නත්ති පුත්, නිගාත්නාත පුත්‍ර ආදී වූ අබෞද්ධ මිසදුතු ශාස්ත්‍රවරුන් අදහු අය ඔක්කොමගේ නරක ආදීට මේවාගේ දැනුවම අසත්පුරුෂ ආශ්‍රයේ කිරීමේ දුරුතුව එවැනි පුද්ගලයන් යම් කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ තැනත්තා පිරිහෙනවා. එවැගේම බුදු පසේ බුදු මහරහත් කල්යාණ මිත්‍ර සත්පුරුෂෝත්තමයන් එවැගේම සිල්වත් ගුණවත් නැනවත් කුතුමන් එවැනි සත්පුරුෂයන් ප්‍රියම කරනවා නම් ඔහු පිළිහිමේ දොරකුවට පත් වෙලා සිටී. එවාගෙම අසත් ධර්මයේ කියන්නේ මෙලවටත් අවැද පිණිස, පරලොවට අවැද පිණිස, සුගතියේ නිවෙනට බාධක වන දහම් පදෙහිවත් එවැනි අනුශාසනාවන් ඍජු කරනවා නම් ඔහු පිළිහිමට පත් වෙනවා. මේ විදිහට ඒ ගාථාවෙන් අසත්පුරුෂයන් ඇතුරු කරන, සත්පුරුෂයන් පිටු දකින අසත්පුරුෂ ධර්මයන් අනුගමනය කිරීම දලමින් කිරීමට නිවනින් කිරීමට හේතු වෙන පරාභව හේතුවක් කියන එක මේ දේශනෙන් පහදා වදාලා. ඊළඟට ගිහි පුත්‍රයා අවස්වාමීනි දැන් අපට දෙවෙනි පරාභව හේතුවක් අවබෝධ වුණා. ස්වාමීනි තුන්වෙනි කිරීමේ දරුවක් අවසන් ලැබේවා. එළලාවේ සරුවක්ඥන් වහන්සේ තුන්වෙනි ගාථාවෙන් පිළිතුරු දුන්නා. නිද්දාසීනේ සබාසීලේ අනුත්ථාකාච යෝනරෝ අලසෝ කෝධපඤ්ඤානෝ සම්පර භවතු මුඛං ඉලංකිතේ කෙනෙක් නිතර නිදන තුරුණා කාලසේවා කවදෙන්නේ උදේ ඉරපාන කන්නේ තින්නේ වේලාසනින් රාත්‍රී ඉඳා ගන්නවා නිින්දෙතම කාලය ගෙවනවා ඒක නිද්දාසීලි බව පිරිහීමේ දුරුකවා සබාසීලි යම් කෙනෙක් තමන්ගේ වැඩ කටයුතු ගැන බලන්නේ පිරිස් මැද්දට ගිහින් අල්ලාහ් සල්ලාහ් කතා කරමින් නිකරුණේ කාලය ගත කරනවා. ඒ සබාතීනිකම පිරිහීමේ දොරටුවක්. එවැගේම අනුත්ථාතාච කිසිම වීර්ය තේජසක් නැහැ. Taman අවශ්‍ය කටයුතු ගැන උත්සාහයක් නැහැ. හැම වෙලාවෙම මන්දෝත්සාහයෙන් කටයුතු කිරීම පිරිහීමේ දොරටුවක්. අලසෝ සීතල උණුසුම බඩගින්න විපාස එවැගේම අලුයම සංඥාව ආදී මොන මොන ආදී හේතු හිත හිත දෙයකින් බලන්නක් මේ සම්මලිකමින් දිවස් බලමින් අලසම කාලයේ ගෙවනවා නම් ධනයෙන් යසයෙන් ඓශ්වර්යයෙන් සැපයෙන් සම්පතෙන් ඥාතියෙන්ගේ අමුදරුවන්ගේ ජීවිතෙන් පවා පරිහානියට පත් වෙනවා අලසකම පිරිහීමේ දොරටුව කෝධපඤ්ඤානෝගේ නිතර සිටින තුලයි කොයි වෙලාවෙක හිතේ මුරුද් බවක් නැහැ. මෛත්‍රියක් නැහැ හැම වෙලාවෙම හැම දිනාවෙතම සිටින තුළු තවත්මින් ක්‍රෝධ බහුල වාසයේ කිරීම කිරීමේ දොරටුවක්. එතකොට මේ ගාථාවෙන් පැහැදිලි වුණා නිතර සිටු බව කිරීමේ දොරටුවක්. රාජේම සබහා ශීලීකයන් නිතර පිරිස් මැද්දේ අල්ලා ප්‍රසන්නාප කතා කරමින් කල්ජලීම කිරීමේ දොරටුවක්. වීරියක් නැතුව වීරිය තේජසක් නැතුව කටයුතු නො මේ වලින් කිරීම. එවාගෙම අලස බව කිරීම. එතෙම ක්‍රෝධ කරන බව හැම පැත්තෙන් කිරීමට හේතුවක් බව ඒ තුන්වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපෝත්‍රය ඇසුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් අපට තුන්වෙනි කිරීමේ දොරටුව ආබෝධ වුණා. ස්වාමීනි හතරවෙනි කිරීමේ දොරටුවක් අවසන් ලැබේවා. ඒ සඳහා සරුවඥන් වහන්සේ දේශනා කළ යෝ මාකරංවා පිසරංවා ජින්නකං ගත යොබ්බනං පහෝ සන්තෝ නභරතේ සම්පරා භවතෝ මුඛං යම් කිසි දරුවේ තමන් වත් පොහොතක් සං ඇතුව සැපින් ජීවත් වෙන්නේ තමන්ගේ වයෝ වෘද මව්පිය දෙදෙනාට නොසලකා හරිනවා නම් පිටුපානවා නම් ඒ තැනැත්තාට අනිවාර්යෙන් කිරිහීම සිද්ධ වෙනවා මෞඛ්‍යංගේ හදපත්ලේ තියෙන දරුවන් ගැන කුදුම පිහිටි කරුණාවක් මෛත්‍රියක් ඒකා ඒ දරුවන් යහපත් වාසනාවන්ත දරුවන් බවට පත් වුනේ මෞඛ්‍යංගේ ඒ කරුණා මෛත්‍රිය ආශිර්වාදයක් අනුග්‍රහයක් නිසාමයි ඒ බව නොසලකන දරුවන් හරියට බුදුරජාණන් වහන්සේට පිටුවක් පෑවහා සමාන සිද්ධියක් මෞඛ්‍යංග නොසලකා හැරීම අපේ පැරැන්නෝ කියන්නේ gedara budun mawpiyo denna kiyala. ඒ මොකද දෙමෝපියන්ගේ පිහිටයි දරුවන්ගේ මුළු ජීවිතයද සැලසිනේ. ඒ බව නොදන්නා වගේ දෙමෝපියන්ගේ කෑමෙන් දීමෙන් අඳුමින් පැනදෙමින් ගතෙන් බුලකින් දෙහෙන් හේතෙන් නොසලකා හරිනවා නම් දෙමෝපියන්ගේ වැඩ රාජකාරියන් නොකරා හරිනවා නම් දෙමෝපියන්ගේ ආගමික චාරිත්‍ර කුල චාරිත්‍ර පැහැර හරිනවා නම් දෙමෝපියන් සතු දේවල් නැතිනාශි කරනවා නම් විනාශ කරනවා නම් දෙමෝපියන් ගැන කිසිම තැකීමක් නැතිනම් ඒ දරුවේ කාන්තෙන් පිරිහීමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජගහමුහේතිය ධනවත් බ්‍රාහ්මණයෙ. ඒ බ්‍රාහ්මණයාට එක පුතුම හතර දෙනෙක්. ඒ අත විවාහපත් කරලා ඒ ඉන්නතරේ දෙම දරුවෝ කියා සිටි අනේ තාත්තේ අපතෝ තියෙන දේවල් බෙදා දෙන්න. දැන් තාත්තටව පරිහරණය කරන්න අපහසුයි නැති බලා ගන්නන් තාත්තා. ඉතින් ඇත්තට මේ දරුවා හතර දෙනාට සමා සතු 4 ලක්ෂයක් ධනෙ හතරට බෙදලා දුන්නා. ඉතින් ලොකු පුතා ගෙදර ගියාම පුතා මොකුත් නැහැ. පුතාගේ බිරිඳ කියනවා "හා ලොකු පුතාට වැඩිමින් දුන්නද?" අනේ පියාණන්ට ලැජ්ජායි කියලා ඊළඟට කෙනා ළඟට ගියා. කොහොම හතර දෙනා ළඟට ගියාම ඒ අයගේ භාර්යාවරු මේ අහිංසක බ්‍රාහ්මණතුමාගේ හිතට වේදන ඇති කෙරෙව්වා. අන්තිමේදී බ්‍රාහ්මණයා මගට දැත්තා. සිඟමණෙන් ජීවත් වෙන්න පටන් ගත්තා. ඔය අතරත හිතක් පහළ වුණා. සෑම දිනකට පිහිට වෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා යන්න ඕනේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් ගන්න කියලා ගියා. මෙලම මේ ප්‍රවෘත්ති ප්‍රකාශ කළා. එනිසාම සරුවක් යනවාසේ මහත් කරුණාවෙන් ගාථා හතරක් උගන්වුවා. මෙන්න මේක ගිහිල්ලා සභාවක කියන්න දරුවන් ඉන්න සභාවකදී ඒ කාලේ දෙමෝපියන් නොසලකනවා නම් දරුවෝ කඩෙන්ෙන් දඩුවන් ඉන්නේ වෙනවා ඒ කියන්නේ දඩ ගහනවා ඒ විදිහේ මේ අනතුරු ඇති දෙයක් තමයි දෙමාන්ත නොසලකයි හැදීම ඉතින් ඒ බව බුදුරජාණන් වහන්සේ දන්නා නිසා අර දරුවන් ඉන්න සමාගමකදී සංගමයකදී සභාවකදී මේ කියන්න කිව්වා. ඒ වෙලාවේ දරුවන් බයටපත් වුණා. බයටපත් වෙලා ඒගාකා ඇහිලා ගිහිල්ලා බදාගෙන තාත්තා බදාගෙන ගෙදරේ කරන දේන් උපස්ථාන කරන්න පටන් ගත්තා. මේ වාගේ ප්‍රවෘත්ති බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ සිදු වුණා. ඉතින් ඒ දෙම ඒ දරුවන් නොසලකා හැරියානම් ඒ දරුවන්ට රජුන්ගෙන් දඬුවම් ලැබෙනවා. එපමණක් නෙමෙයි සසරදී ලැබෙන දෙමෝපියන් ලැබෙනවා නම් මහා නපුරු දුර්දාන්ත එවැගේම සාහසික දෙමෝපියන් තමයි එයත් ලැබෙන්නේ. දෙමෝපියන් නොසලකා හැරියානම් පරලෝකදී ලැබෙන දෙමෝපියෝ බොහෝම අකුරු තාක්ෂර මහා ප්‍රතාප රජුගේ වගේ තමයි. මහා ප්‍රතාප රජුගේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ වයස මාස 7යි ඒ දරුවා පිටිපිට ගෑවණියන් සමග ඒ බෝසතාණන් වහන්සේ ඒ දඬුවම් දීන්නේ මොකක් හරි පාපයක් වුණා තමන්ගේ දෙමෝපියන් දෙන් මේ විදිහට ඉස්සරහට නිදින්ද අන්නේ වාගේ දුර්දාන්ත කුජලයන්ගේ ආශ්‍රයයෙන් රැඳෙන්නේ සිද්ධ වෙනවා දෙමෝපියන් නොසලකා හැරීමේ අනික් කාරණය මෙලොව වශයෙන්ම ඔහු සමාම සමාත පාප කරගන්නේ කියනවා සමාන්තම ඒ අනතුරු විඳින්න සිදු වෙනවා මේ ජීවිතේ. සතර දේකින් අපාගාමීලා බොහෝ විඳින්න සිදු වෙනවා. නිසා gedara bununda නොසලකුවා වාගේ තමයි දෙමාම්පියන් නොසලකා හැරීම. ඒ පිළිහිණේ දුරුකුවා. ඊළඟට මේ දී පුත්‍රයා සඳහන් කළා ස්වාමිනේ දැන් අපට හතරේනේ පිළිහිණේ දුරුකුව ආගෝතු වුණා. ස්වාමිනේ පස්වෙනි පිළිහිණේ දුරුකුවත් අවසන් ලැබේවා. ඊළඟට දේශනා කළා යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති සම්පරා භවතෝ මුඛං යම් කිසි කෙනෙක් කෙලස් බහාතබූ වර්ෂයෙන් බ්‍රාහ්මණ නම් වූ රහතන් වහන්සේලාට එවාගෙම කෙලස් සමනය කරමින් සිටින පැවිදි උතුමන් වහන්සේලාට එවාගෙම දුගී මඟේ අසරණ අනාථාදීන්ට බොරු කියා රවටවනවා නම් ඒක පිරිහීමේ දොරටුවක් ඒත් දෙලෙම පිළිහිමට පත් වෙනවා කියන එක පහදා දුන්නා. එතන බ්‍රාහ්මණ නමින් මෙතන හඳුන්වන්නේ බ්‍රාහ්මණ වංශිකයන් ගැන නෙමෙයි. බ්‍රාහ්මණ කියනවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට. කෙලෙස් බහා තැබූ වර්ෂයෙන් බාහිත පාපෝති බ්‍රාහ්මනෝ කියලා සඳහන් වෙන්නේ කෙලෙස් බහා තැබුවා. සියලු කෙලෙස් නැසුවා. එවැනි නික්ලේක උතුමන්ලා මෙතන බ්‍රාහ්මණ කියන්නේ. එවැගේම සමණං කියන වචනේ කොටස් දෙකම ගැලෙනවා සමණං කියන්නේ නික්ලේශේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සහ ඒ ශ්‍රමණ භාවයේ සඳහා නැත්නම් කෙලෙස් නැති කිරීම සඳහා පිළිවෙත් කරන උතුමන් සමණ කියන වචනින් ප්‍රකාශ වෙනවා එවාගෙම වනිබ්බක කියන්නේ සිඟාගෙන ජීවත් වෙන අසරණයන් දුගියන් වාගේම අසරණයන් එවැනි කෙනෙකු සම්මුඛ වෙලාමේ එයාට සමාජයේ ඇතිනම් යමක් දෙන්න තියෙද්දි දෙන්න නැති කියලා කියනවා නම් හරි අහවදේ දෙන්නම් කියලා නොදීනවා නම් හරි ඒ වාගේ අවස්ථාවක් සිදු වෙනවා නම් බොරුවෙන් රවටනවා නම් ඒක සමංගේ දෙලොම පිළිහිමට හේතු වෙන පරාභව ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කවදාකවත් සිල්ලුතුන් ගුණවතුන් සැවතීමෙන් ගලකී යුතුයි කියලා එමක් නිසාද ඒක සමන් සමත්හා ගැනීමක් සිල්ලුතුන් රැවටි උතුය නෙමෙයි සිල්ලුතුන් කියන්නේ අවංක පිරිසක්. ඒ අවංක පිරිස බොරුවෙන් රවට්ටන්න ගියොත් සසර ගමනේදී හැමදාම තමන් බොරුකාරයෙක් වෙනවා. කිසි කෙනෙක් උන් නොපිළගන්නේ බවට පත් වෙනවා. එපමණක් නෙමෙයි සසරදී සිල්වත් ගුණවත් අසුරක් කල්ක ගණනාවකින්වත් නොලැබෙන්නේ ඒක හේතුවක් වෙනවා. මේක නිසා සිල්ලුතුන් ගුණවතුන් බුදුපසේ බුදුමහරහත් උතුමන් රැවටීමෙන් ගැලසී යුතු වෙනවා. එවාගෙම අසරණ අනාථයන් පවා නරවතා ඒ ඇට දෙන්න පුළුවන් තියෙනවා නම් ඒ සලකලා ඔවුන්ගේ හිතට සැනසෙල්ලක් දීම උතුම්ම ඥානවන්ත කම. ඊළඟට මේ ගිය පුත්‍රයා සවා ස්වාමීනි දැන් අපට පස්වෙනි පරාභවයේකවත් තේරුණා. ස්වාමීනි හයවෙනි පිරිහීමේ දරුසු අපට අවසර ලැබේවා. පහෝත විත්තෝ පුරිතෝ සහිරඤ්ඤෝ සබෝජනෝ ඒකෝ භුංජති සාධෝනි තං පරාභවතු මුඛං ඒ කියන්නේ බොහෝ සම්පත් තියෙනවා යම් කෙනෙකුට. පහෝත හිට්ඨෝ කියන්නේ බොහෝම ධන සම්පත් තියෙනවා. ඒ වගේම බොහෝ භෝග සම්පත් තියෙනවා. මේ විදිහට ධන ධාන්‍ය, සංවිදී මුතුමැණික් ආදී සාර ධනය මේවා තියෙනවා. ඒ වගේම කෑම බීම ඇඳුම් පැළඳුම් හැම සම්පත්තියක් තියෙනවා. නමුත් සමාගයේ ජීවිතය සඳහා සසමීව භෝජන සම්පාදනය කරගෙන ජීතර බිනදකවත් නොදී හැංගිලා අනුභව කරනවා. දුව දරුවන්ට නෑ, ඉරිඳට නෑ, ඒ වගේම සේවක සේවිකාවන් ඉතිමිතුරන් දෙන්නෙත් නෑ, දෙන්නන්නෙත් නෑ, කියන්නෙත් නෑ. ඒ වගේ රසමීව භෝජන තමන් තනියෙන් පරිභෝග කරනවා නම් ධනවත් පුද්ගලයෙක් ඒක ඔහුගේ පරිහානියට හේතුවක් වෙනවා. එතකොට මෙහිදී සඳහන් වෙන්නේ සැබවින්ම ධන ධාන්‍ය අසීතුරු සැප සම්ප්‍රාප්තිය නැතිනේ කර්ම සාධාරණ හැම දිනකට සැලකිය යුතු බවයි. එසේ නොසලකනවා නම් ඔහුගේ පිළිහිමට හේතු වෙනවා. ඔහු කිසි කෙනෙක් ප්‍රිය නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු මතුරු මලෙන් ගහනු වරි ගැවතුනාද මාත්‍රියේ කෝසේ සිටුවරයා වගේ ඉල්ලීත සිටුවරයා වගේ අනන්ත අප්‍රියමනාප පුද්ගලෙක් වෙනවා. සමහර විට අපාගාමී වෙනවා. පෙර ජාතියේක මහදල සිටුවරේ පසේ බුදු කෙනෙකුන් වහන්සේ තමන්ගේ දේවිදියෙන් යනකොට තමන් ගෙදරින් බැහැර යන මොහොතේ මුණ ගැහෙන කිව්වා ගෙදර සිටු දෙවියට මේ හාමුදුරන් වහන්සේට මොනවද දෙන්න කියලා. ඒ සිටු දෙවිය කවදා පරිත්‍යාග සීලෙ. නමුත් මේ සිටුවරයාගෙන් කවදාහක් අවසර ලැබෙන්නේ සිංහන්නෙකුටවත් කැමක් දෙන්න. එදා මේ වචන ලැබිච්ච නිසා සිටු දෙවිය මොකද කළේ? පසේ බුදුරජාන් වහන්සේ ගෙදරට වැඩම කරවාගෙන හොඳින් ආසන පනවලා වඩා හිඳවලා දාන හොඳින් සකස් කළා. බොහෝම ප්‍රණීතව සකස් කළා. ප්‍රණීතව සකස් කරන්නේ ටික වෙලාවක් ගත වෙනවනේ. එසේ සකස් කරලා පාත්‍රයේ පිරෙන දානේ පූජා කරන වැඳලා පතේ බුදුරජාණන් වහන්සේ පිටත් වුණා. ටික දරුවක් යනකොට මේ සිටුවරයා ගෙදර ආපහු එද්දී මුණ ගැහුණා. මුණ ගැහෙච්ච වෙලාවේ පාත්‍රයට එබිලා බැලුවා. බැලුවා බොහෝම ප්‍රණීත දානයක්. එතන රක්ුණා අනේ මොකද මේ නිකං කාල ජීවත් වෙන ඇත්තන්ද මෙච්චර ප්‍රීතව දෙන්නේ අපේ ගෙදර වැඩ කරන්නේ කොට මේක දුන්නා නම් අපට වැඩිමින් වැඩ කරලා දෙනවානේ කියන හිත අප්‍රසාදයටපත් කරගත්තා. මේ අවස්ථාවේදී ඔහු යමක් දෙන්න කියපු වචන නිසා ආත්මභාව හතක් දිවි ලෝක උපන් අල්සේ සාක්කය නැත් ආත්මභාව හතක් මන ලෝකන්න මහ සිත සම්පත් ඇතිව කවදාකවත් කුසපිරෙන්නේ කෑමක් ගන්න නැහැ. ප්‍රණීත කෑමක් ගන්න නැහැ. ඒ වගේම ඇඟට වටින ඇඳුමක් අඳින්නේ නැහැ. ඒ වගේම සැපදායක ආසනයක වාඩි වෙන්නේ නැහැ. සැපදායක යාන වාහනයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම හැමදාම මසුරු මලෙන් ජවසීගෙන හිටියා කවදාකවත් කිසි කෙනෙකුට සැප පහක දෙයක් දෙන්නේ නැහැ. අන්තිමේදී ඔහුට දරුවක් නැතුව මැරිලා ගිහින් හෝරුවකින් නැටේ උපන්න. කවුරු හොදාරති. ඉතින් මේ ධන සම්භාර සියල්ලම කුසල් මහරජුගේ රජා වාසලට ගන්න සිද්ධ වුණා. මේ ප්‍රවෘත්තේ රජුගේ බුදුරජාන් වහන්සේට කිව්වාම බුදුරජාන් වහන්සේ දේශනා කළා මෙන්න එතනස්සාගේ හිතේ සිදිච්චි අර අප්‍රසාදයේ නිසා සිදු වුණු විපාකයක් කියලා. එතකොට එතන සඳහන් වුනේ අර සිල් උතුම්ද ගුණ උතුම්ද නොසැලකීමේ පාපයයි. සැලකීමේ පාපය නිසා අන්තිමේදී මේ සංසාර සම්පත් ඇතුළු හිතිය දුගී දුක්පතේ කැටිර ජීවත් වෙන අපහාගාමි වුණා. මේ වාගේ සිල්වත් ගුණවත් කුසුමන් නොසැලකීමක් විපාක හේතුවක් වෙනවා. ඒ වගේම අර සමාසතු ධන ධාන්‍ය වස්තු සම්භාර තියෙද්දි එකලාව අනුභව කිරීමත් සමාස සහිත කරගෙන ඉන්න පවතිනවා. හැබැයි කල්යාණ මිත්‍රාසනය ලැබුණා නම් ඔහු යහමගට හැරෙන්න පුළුවන්. බුද්ධ කාලයේදී මච්චරේ කෝසේ සිටුවරයා වගේ මච්චරේ කෝසේ සිටුවරයාත් මේ වගේම මසුරු මල ඇති කෙනෙක්. කවදාකවත් රටට කැමමක් ගන්න හොඳට අඳින්නේ නැහැ. හොඳ යාන වාහන පාවිච්චි කරන්නේ නැහැ. හොඳ කුඩයක් හොඳ වාහනක් පාවිච්චි කරන්නේ නැහැ. ගෙදර කිසිම රසමීරු ආහාරයක්වත් සම්පාදනය කරන්නේ නැහැ. එක දවසක් කාර්ය සේවයට යනකොට එක්තරා මිනිස්සු සුරාපානය කරන කවුම් කනවා දැක්කා. මේ මිනිස්යාට සද ආසාවක් ආව කවුම් කන්නේ. ඒ මිනිස්යා ගෙදර ගිහිල්ලා ඇඳේ වැතිරගත්ත කාකරනෝ කිය. සිටු දෙවියන් මොකද අතනේ ඉතද? අහන්නේ කතා නෑ. ආය නැවතනේ කරන කොට කිව්වා, "ඉතින් මගේ තියෙන දේවල් ඔබ දන්නේ නෑ නේ කියලා." ඉතින් කිව්වා මොනවද? "මට කවුම් කන්න ආසයි." ඉතින් අපි මං නම් මේ මුළු ගමතම හදන්න දෙකවෝ. ඔබතුනේ ගමත හදන්නේ. එහෙනම් ගෙදර නැත්නම් ඒත් එපා. එහෙනම් අපි දෙන්නට ඔබට මොකටද මට නෙවෙන්නේ ඉතින් ඒක අවශ්‍ය දේවල් අරගෙන මේ සිටු දෙවිය අර සිටුවරයත් එක ගියා මතු මහන්තලාව. මොකද මේ කැවුම් මේ ඉදෙනකොට සුවඳ ගේ දෙනවානේ අනිත් හැර නොදැනෙන්නේ. ඉතින් මතු මහන්තලාවට ගිහිල්ලා කැවුම් ටික උයන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසින් දැකලා මුගලන් මහ රහතන් වහන්සේ නියම කළා මේ මච්චරී කෝට්ටේ සිටුවරයා දමනය කරලා ඉන්න කියලා. මුගලන් මහ රහතන් වහන්සේ රැඩියාර සීනඳුරු කවලව සහත් සම්මන් කරගෙන ඉන්නේ හිටියා. එතකොට මේ මිනිස්යාට බලවත්ම තරහක් ආවා. මෙතෙන් දැක්කාන් මේ පරිද්දේ කියලා. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේ මොකද කෙරේ? දුන්දාන්න පටන් ගත්තා. ඉතින් මේ සිටුවරයා බය වුණ ගිනි දාල්වයි කියලා. සුවය මේ මිස්සේ හාමුදුරන් වහන්සේට කුඩාම කුඩා කැවමක් අදලා යවමු කියලා. ඉතින් කුඩා කැවුම් අදන්න යනකොට ඒක ලොකුම ලොකු වෙනවා. අන්තිමේදී කමක් නැහැ සීන එකක් දෙමු කියලා. ඊය වෙන් කරන්න බැලුවා වෙන් කරන්න බැහැ. ඊට පස්සේ මොකද කෙරේ? අර මැතිලේ කෝටි සිටුවරයාට බලවත්ම හිතේ වේදනාවක් ආ මෙතෙන්දත් ඇවිල්ලා මේක කරගන්න බැරි වුණා. ඒක ඔක්කොම දෙමු කිව්වා. ඊට පස්සේ රහතන් වහන්සේ ප්‍රකාශ කළා සිටුවරයේ මට නෙමෙයි. මේ අවස්ථාවේ අපේ බුදුරජාණන් වහන්සේ සංඝයාට එනිසා ඔබ සූදානම් වෙන්නේ ජේතවනාරාමයේ තියන්න. දැන් මේ ඉන්න රජගහනුවර ජේතවනාරාමයේ ගුම් 45ක් දුරයි. නමුත් මුගලන් මහ රහතන් වහන්සේ කියා හිටියා ඔබ ලෑස්ති වෙන්න. ඔබේ ගෙමිදුලට ජේතවනාරාමයේ ළඟ වේ කිව්වා. ඇත්තටම මිදුලට දැක්හා මෙන්න ජේතවනාරාමයේ ළඟයි. ගිහින්නේ කවුම් බුදුරජාන් වහන්සේ අතුළු සංඝයාට පූජා කළා. ඊළඟට දෙනේම හැමෝටම බෙදා දුන්නා. ගන්න ගන්න එක පිළිදෙනවා. අන්තිමේදී දෙන්නත් හොඳට අනුභව කළා. අන්තිමේදී ඇහුවා මේක ඉවරෙන්නේ නැහැනේ. එතන මුණින් අතට හරවන්නේ කිව්වා. අන්තිමේ එක මුණින් අතට හැදෙව්වාම අවසන් වුණා. එදා බුදුබණ අහලා මේ සිටුවරයයි සිටු දෙවිය දෙන්නම සෝවාන් ඵලයටද පත් වුණා. මේ සිද්ධවීම අපේ බුදුරජාන් වහන්සේගේ කාලේ. ඉතින් ඒ දිනාවේ ඔහු අර බොහෝ සම්පත් ඇති ඉඳගෙන තනියම සතමියුරු භෝජන වන්දන හැදුව නමුත් සතර තිලක් තිබුණා. නමුත් සමෝත මුල් ආග තිලක් ලැබෙනවා කියන්නේ නැහැනේ. එනිසා රතනියුරු භෝජන එකලාපාදී පාවිච්චි කිරීම පිළිහිමේ දොරටුවක් අනුන්ගේ විශ්වාසයේ කැඩෙන අනුන් පිළිකුල් කරන සිද්ධියක්. එනිසා සංග්‍රහශීලී වීම සැලදාම දිනුවට හේතුවක් වෙනවා. ඊළඟට දීපුත්‍ර අසහාසිකය ස්වාමීනි 6 වෙනි පිරිහීමේ හේතුව දැන් අප අවබෝධ කරගත්තා. හත්වෙනි පිරිහීමේ දොරටුවක් අපට අවසර ලැබේවා. එදිනම දේශනා කළා ජාති තද්දෝ ධන තද්දෝ ගොත්ත තද්දෝ ච යෝනරෝ සංඥාතෙන් අතිමන්නේති සම්පරාභවතු මුකං. යම් කිසි කෙනෙක් එනවා තමන්ගේ ජාති නිසා මත් වෙනවා, තමන්ගේ ධනේ නිසා මත් වෙනවා, තමන්ගේ පෙළපත නිසා මත් වෙනවා, එසේ මත් වෙන තමන්ගේ ඥාතීන් පෙළා දකිනවා, පහත් කොට සැලකෙනවා, නොසලකා හරිනවා, අගෞරව කරනවා, එනම් ඔහු දෙලොවෙම පිරිහෙන කුජලේ බාට පත් වෙනවා කියන එක ගාථාවේ තේරුම. ඒකෝට එතින්නේ සඳහන් උනේ ජාතිය. තමන්ගේ ජාති නිසා ජාති සිංහල ජාති කියලා අපි කියනවා. ඒකෙන් මත් වෙන්න අවශ්‍ය නැහැ. අපි ආර්ය ජාති කියලා හිතෙන මත් වෙන්න අවශ්‍ය නැහැ. එකේක ಜಾති නාම ගම් කියන්නේ මත් වෙන්න අවශ්‍ය නැහැ. අර බුරුමරතේ ඉන්න පරෝණිම වංශස්කාරය යැත්තන්නේ කියනවා මෝන් ಜಾති කියෝ කියලා. කවුරු හරි කියන් අපි මෝන් කියලා. ඒ මොකද අර වංශවත්කම පිටට අරගෙන. ඒ වගේ තමන්ගේ ಜಾතිය මේ පිටට අරගෙන ඒ මත් වුනොත් එන ඒක පිරිහීමට හේතුවක් වෙනවා. අනික තමන්ගේ ධනය. ධනෙ කියන එක සමදානෙක වාගේ තියෙන්නේ ධනෙ පිරිනවා. ඒ නිසා ධනෙ නිසා මත් වුනොත් එන ඔහු නිර්දනය කරනවා, ඔහු පිරිහීමට පත් වෙනවා. අනික ගෝත්‍රය, තමන්ගේ වංශයේ පෙළපත මුල් කොටගෙන මත් වුනොත් එනක පිරිහීමට හේතු වෙනවා. ඔය මොනම කාරණයක් හරි හිතට අරගෙන තමන්ගේ මව්පස පේපත ඥාතීන් කියලා දකිනවා නම් ඒගොල්ලෝ පිටුපානවා නම් ඒගොල්ලෝ අගෞරව කරනවා නම් ඒක තමන්ගේ පිරිහීමට හේතුවක් වෙනවා. නිසා ඥාතිත්වයේ මැනවින් ආරක්ෂා කිරීමත් අවශ්‍යයි. ධනයෙන්, වංශයෙන්, ජාතියෙන් මත් නොවේ සිටීම අවශ්‍යයි කියන එක පාදා දෙමින් ඒ හත් වෙනි පිරිහීමේ දොරටුව දේශනා කළා. දී පුත්‍ර ඇසුවා ස්වාමී දැන් අපට හත් වෙනි පිරිහීමේ දොරටුව ආබෝධ වුණා. ස්වාමීනි අපට අට වෙනි පිරිහීමේ දොරටුවක් අවසන් ලැබේවා. ඒකට සරුවක් යනවා මෙහෙම දේශනා කළා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලබ්ධං ලබ්ධං විනාසේති සම්පරා භවතු මුඛං. යම් කිසි පුද්ගලෙක් ස්ත්‍රී දුහෘත වෙනවා, ඒ කියන්නේ පරදාරු සේවනයේ ලොංගු වෙනවා, වෛශ්‍යා සේවනයේ ලොංගු වෙනවා, සුරා දුත්තෝ සුරාපානයේ ලොංගු වෙනවා, අක්ක දුත්තෝ සූදුවට ලොංගු වෙනවා. මේ කියන්නේ පිරිහීමේ දොරට තුනකම තුනෙන් එකට කාරෙන් ලොංගු වුණා නම් ලබ්ධං ලබ්ධං විනාසේති ලැබුණ සෑම සම්පත්තියක් විනාසයට යනවා පිරිහෙනවා. මේක පිරිහීමේ දොරටුවක්. එතකොට මේ දේ සඳහන් වුනේ ස්ත්‍රී භූර්ත භාවයේ කායක සෝයෙන් කියන්නේ නිරෝගී සෝයෙන්ද පිරිහෙනවා. ස්ත්‍රී භූර්තක කර්මයේ යෙදෙන පුද්ගලයා කාස ශ්වාසාදී භයානක රෝගයන්ටපත් වෙලා අද කාලේ තියෙන ඒඩ්ස් වැනි රෝගයන්ටපත් වෙලා විනාශයටපත් වෙනවා. එවැගේම සුරා දුස්තු සුරාපානය නිසා තමන්ගේ පින්කල් ලබාගත් මේ පුණ්‍යවන්ත ජීවිතයේ පිටින්ම විනාශ වෙනවා. liver එක දිය වෙලා යනවා, පෙන ඇල දිය වෙලා යනවා, අක්මාව දිය වෙනවා, කියන්නේ වසු අඩු දිය වෙනවා. මේක මේ රෝගාබාධයන්ටපත් වෙනවා. එවැගේම තවත් අත්පනාකට ධනෙ පිරිහෙනවා. එවැගේම බය ලැජ්ජා නැති වෙනවා. එසේම අනුන්ගේ නිඳා පහස යන ලක් වෙනවා, නුවණ පිරිහෙනවා, මෙලවෙන් පිරිහෙනවා, පරිලෙන් පිරිහෙනවා. අනික සූදු ක්‍රීඩාව. සූදුවට ඇදහිවීම නිසා අනිවාර්යෙන් අර වතුරට දාපු ලුණු වාගේ සමාසන්තක දේවල් කියන්න විලාස වෙනවා. සූදු ක්‍රීඩාව කරන්න තමන් ජයගත්තොත් වෛරක්කාරයන් ඇති වෙනවා. ඒ වෛරක්කාරයන්ගෙන් ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. තමන් පෙරගුණොත් ධනය යනුව ශෝකාන්විත වෙනවා. එවාගෙම අත්පනා හිතෙන් ධනෙ හානි වෙනවා. හිත මිතුරන්ගෙන් දෝෂ ආරෝපණයන්ද ලක් වෙනවා. හිත මිතුරන් කොන් කරනවා. එවාගෙම ආවාහ විවාහ කටයුතු වලදී ඔව් කොන් වෙනවා. ඔව් කිසි කෙනෙකු ආවාහ විවාහ කටයුතු සඳහා සහභාගි කරවා ගන්නෑ. එවැනි සුරා මේ සූදුවට බැහැ වුණු කෙනෙකුට අමුදොරම් පෝෂේ කරන් ශක්තිය නැහැ කියේ. මේ ආභ්‍යාදීනව රැසගතු මොන පාණ්ඩ සිදි වෙන නිසා දෙලොම පිළිහෙනවා. ලබ්ධං ලබ්ධං විනාශේති. ඔය කියන කාරණා හේතුකට මොකද සිද්ධ වෙන්නේ? ලැබුණු සියල්ලම විනාශ භාගයට පත් වෙනවා. අර පෙර ජාතියක මහා ධනවත් සිටුරු හතර දෙනෙක්. ඒවට කරන්න දෙයක් නැහැ වස්තු සම්භාරයේට. එක්කෙනෙක්වත් හොඳට කාමබේ ලකන්තෝතින් ඉඳිනේ. එක්කෙනෙක් කිව්වා අපි තෙලිසෙල්ලම් ඔයට මේක දීදම් කරමු. එක්කෙනෙක් ඊට වඩා හොඳයිනේ. ඉඳන් වලින් කරන්න බැරි වැඩක් නැහනේ. අපි පරකාර සේවනයට යෙදෙමු. අන්තිමේ ඒකා ප්‍රක්‍රියාව කළා මිච්ඡර සිදු සම්පත් පිරිහිලා ගියලා ලෝකමු නරසේ උපන්නා. ලෝකමු නරසේන මහා භයානක ලෝභියේ. ලෝභියේ කියන නරකාදිය. ඒක ඉහෙලන පහල කෙළවරට යන්න යනවලු අවුරුදු 30000ක්. පහළින්ද උඩ තියෙන අවුරුදු 30000ක් යනවා. කොහොම අවුරුදු 60000කින් පස්සේනේ හතර දෙනා මූණට මූණ සම්මුඛ වුණා. ඒ වෙලාවේ හතර දෙනාම තමන්ගේ දුක් ගැන දෙල කියන්න හදනකොට අකුරු එක එකයි කියෙන්නේ. දුත නෝ සෝ කියලා. ඕකත් අහලා පොතල රජුගේ බාරෙලා යාගයක් කරන්න ගියානේ. පස්සේ බුදුරජාණන් වහන්සේ අන්තන් ඒ යාගයෙන් අතමුදවලා කොට බණ කියලා හික්මවල දුන්නා. මේ වාගේ සිදුවීම් වලින් පේනවා ස්ත්‍රී දුහෘතකම මහා භයානක පාපයක්. එයක් කවද ගොඩේනවද? ඒ වගේම සුරා දුහෘතකම ඒකත් වඩා භයානකයි. නරකාගේ තිරසං අපාය අනන්ත දුක් විඳලා යම් කලක මනුලෝක ආවනම් උකුණුම් කන්තන මන්ද බුද්ධි කෙරෙනවා උමුතු වෙනවා. තවත් අන්ධ ගොළු දීලි ආදී අභවිතාවයන්ද පත් වෙනවා. එකවරක් නේ අනන්ත වාරව. එවැනි සූදුවක් ඒ තරම් අන්තරාදායකයි. මේකයින් වැලකීම යුතුයි කියන එක මේ පරාභව සූත්‍රයේ ඒ ගාථාවෙන් පහදා වදාළා. ඊළඟට මේ දීපුත්‍රයා ඇසුවා ස්වාමීනි දැන් අපට අතරෙනි පිරිහීමේ දොරටුවක් ආබෝධ වුණා ස්වාමීනි නම් වෙන්නේ පිරිහීමේ දොරටුව අපට අවස ලැබේවා ඒකට සරුවඥන් මහතෙනි මෙහෙම දේශනා කළා තේහි ධාරේහි සන්තුත්තෝ වේසියාසු පදිස්සති විස්සති කරදාරේතු සම්පරාභවතු මුකං යන්තිති විවාහපත් වූ මිනිසෙක් තමන්ගේ ස්වකීය භාර්යාව හැර කරදාර සේවනයේත හරි වෛශා සේවනයේත යනවා නම් ඔහු ඒකාන්තෙන් පරිහානියටපත් වෙනවා පරිහානියටපත් වෙනවා අර මුලින් සඳහන් කළා වගේම නානාත්‍රකා රෝගාබාධයන්ටපත් වෙනවා අපකීර්තියටපත් වෙනවා කජදරුවන්ගෙන් දඬුවම් පවමින් ඉන්න වෙනවා චත්තාරේ ඛානානි නරෝ සමස්තෝ ආකාජ්ජති කරදා රූප සේවි ඔයාලගේ ගාථාවෙන් සඳහන් වෙනවා ඒ කරදාන කර්මයේ කරන එකලා මහා භයානක විපාක හතරකට මුණ පාණ්ඩ වෙනවා අපුඤ්ඤ ලාභෝ නනිකාම තෙයං නින්දන් සතියන් නිර්යන් චතුත්ත මහා පාපයක් අත්කරගත්ත වෙනවා එවැගෙන නින්දාවටපත් වෙනවා කැමිතේ නිදාගන්නේ සැපේ නැති වෙනවා කෙලවට අපාගාමින නරක ආදී මේ වාගේ දුක්ඛ ජීවිතයන් දෙපත් වෙන්න හේතු වෙන බව සරුවඥන් වහන්සේ දේශනා කළා කියනවා. එනිසා එවැනි පාපය පිරිහීමේ හේතුවක් දෙමින් මේ වැලේ කියපු දෙනක නම වෙනි පරාභව ධර්මයේ ඇටට පාදා දුන්නා. ඊළඟට දේශනා කළ 10 වෙනි කාණේ ඒ ජීව පුත්‍රයා ඇසුවා ස්වාමීන් අපට නම වෙනි පිරිහීමේ දරුක ආબોධ වුණා 10 වෙනි පිරිහීමේ දරුක අවස ලැබේවා. එනිසාම දේශනා කළා අතීත යොබ්බනෝ පෝසු ආනේක තිම්බරු ස්තනින් තස්සා ඉස්සා නසුපති සම්පරාභවතු මුකම් තරණමි ඉක්මවා ගිය මැදි වයසේ මහලු වයසේ ඉන්න පුරුෂේ තරණ වියේ ඉන්න එතන සිඹිරි පළගන්නේ පියවරු ඇති බොහොම තරුණ ඉයේ සිටින කුල කාන්තාවක් දරියක් තරණ පාවා ගත්තෝ එගේ තරුණ පුරුෂේ කතයි තේන බලවත් මේ ඉරිෂයාවෙන් සෑදාව නිදා නොගෙන මහලු පුජ්‍යලයා හැරෙනවා. එතකොට සිදුවෙන්නේ උට නින්දේ නිදෙස පෙන්නේ නැති වෙනවා. තමන්ගේ භාර්යාවගෙන පිළිහෙනවා. භාර්යාව පිළිකුල් කරනවා. ඒ වගේම භාර්යාව ඒ පුජ්‍යලයාට අවිශ්වාසවන්ත වෙනවා. එයින් අන්‍යෝන්‍යයන් විරෝධතාවය ඇති වෙලා ඒ පවුල් ජීවිතයේ අවුල් පාටපත් වෙලා කඩ වෙලා යන්නත් පුළුවන්. එනිසා ඔහු දෙලෙම පිළිහිමකපත් වෙනවා කියන එක මේ දේශනාවෙන් පහදා දුන්නා. එතන සඳහන් වෙන්නේ ආවා විවාහ කටයුතු කරගන්න නොන සමාන වයසක අය එක්ක. ඒ වගේම සමාන ජාති, සමාන කුල ගෝත්‍ර, ඒ වගේම සමාන අදහස් ඇති අය එක්ක. එහෙම නැත්නම් මේ ජීවිතයේ එකලාව ජීවත් වෙනාට වඩා මහ වදයක් වෙන්නද පුළුවන්. නිසා සරුවක්යන් වහන්සේ ඒක පහදා දුන්නා. සමාන වයස ඇති අය පමණක් ආවා විවාහ කටයුතු වලින් තෘප්තියටපත් විය යුතු බව. දැන් යෝජක බ්‍රාහ්මණයාට සිද්ධ වුනේත් ඒකනේ. අන්තිමේදී ඔහු මහත් වේතනයටපත් වුණානේ මේ කර්ම කාංසාවක් ලැබීම නිසා. ඒ නිසා සෑම මේ කුජලයක විසින් මේ ගැන සලකා බැලිය යුතුයි කියන එක මේ 10 වෙනි පරිහානිකර ධර්මයේ හැටියට පහදා දුන්නා. ඊළඟට මේ ජීව පුත්‍රයා සුවා ස්වාමීන් දැන් අපට 10 වෙනි පිළිහිමේ දොරටුවක් පැහැදිලි. ස්වාමිනේ කුලොස්සෙනි පිරිහීමේ දරුක අවස ලැබේවා. ඉත්ති සොණ්ඩින් විසිරෙනි කුලිතං වාපේ සාදිතං ඉස්තර යක්මින් තාපේති සම්පරා භවතු මුකං. මේ ගාථාමින් දේශනා කළ 11 පිරිහීමේ හේතුව. ඉත්ති සොණ්ඩින් විසිරෙනි. සොණ්ඩින් කියන්නේ මස් මාංශවල කහ සුරාවට කිදු වූ ස්ත්‍රියක්. එහෙම නැත්නම් වෙන්නේ පුරුෂේ. ඉස්තර යක්මින් තාපේති උසස් තැනක තියෙනවා යම්කිසි පාලකයෙක් හැටියට භාරකාරයෙක් හැටියට භාණ්ඩාගාරිකයෙක් හැටියට වගේ කියුතු තානාන්තරයකට කිව්වොත් එහෙම ඒක පිරිහීමේ දොරටුවක් වෙනවා ඒ කියන්නේ මාංශ ගිජු මාංශ රස කෙරෙහිම ලොල්ලු එවැගේම සුරාවට ගිජු කුජලයා නිතරම නලිනිරුවන් වගේ තමන්ගේ ධනය විසුරුවා හරිනවා නැත්නම් පිළිහලා ගන්නවා අපතේ හරිනවා අර පරිස්සමෙන් තොර වෙනවා එනිසා එවැනි කුජලයෙකු යම් කිසි වගකීතු තනතුරකටපත් කරනවා නම් ඒක ඒ පත්කරන තැනත්තාගේ විනාශයට පිරිහීමට හේතු වෙනවා. ඒසා පුද්ගලයන්ගේ තත්ත්වයේ තෙරුම්ගෙන ඒ පුද්ගලයන් ඒ සුදුසු තනතුරට පත් කළ යුතුයි කියන එකයි ඒ ගාථාවේ අදහස. මහා බෝසතාණන් වහන්සේ කිසිදුක් තියෙනවා පුද්ගලයන් පිළිබඳව සියල්ල සේල බාන. සේල බාන මේ පුද්ගලයා මේ සුදුසේ මේ පුද්ගලයා මේ සුදුසේ කියලා සුදුසු පුද්ගලයන් ඒ කටයුතු යොදවනවා. ඒක බෝසතාණන් වහන්සේ පුරුදු කරපු වැදගත් චරිතයක්. එහෙම නැතුව අර වාගේ සුරාවට සූදුවට මාංශ රසයට විදුණු පුද්ගලයන් යම් යම් උසස් තනතුර වලට පත් කළා නම් තමන්වත් අනුන්වත් හැම දෙයකම පරිහානියට හේතුවක් වෙන බව ඒ 11 වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපුත්‍රය ඇසුවා ස්වාමීනි, ඒ 11 වෙනි පිරිහීමේ දොරටුව අපට පැහැදිලියි. මේ අනුකම්පාවෙන් 12 වෙනි පිරිහීමේ දොරටුවක් අවසන් ලැබේවා. ඒකට මෙහෙම දේශනා කළා. අප්ප භෝගෝ මහා සංඝෝ කත්තියේ ජායති කුලේ සෝධ සජ්ජම් පත්ථයේති සම්පරාභවතු මුකං. භෝග සම්පත් අඩු, ඒ වගේම මහා තණ්හාව ඇති පුද්ගලයෙක් උසස් තැනක උපදිනවා. කොට භෝග සම්පත් නැහැ. නමුත් මහා තණ්හාවෙන් බරිතයි. එවැනි පුද්ගලයෙකු රාජ්‍යය පතනවනම්, නායකත්වයේ පතනවනම්, අද කාලේ රාජ්‍ය වශයෙන් තියෙන යම් යම් නායකත්වයේනේ එවැනි සත්‍යයක් පතනවනම් ඒක මුළු රටේම මුළු ජනපදයේම පරිහානියට හේතුවක් වෙනවා කියන එක ඒ දොළොස්වෙනි නිගාතාවෙන් දේශනා කළා. ඒ කියන්නේ භෝග සම්පත් අඩු නම් කොට රටක් කරන්න, ජනපදයක් පාලනය කරන්න, නායකත්වයක් දරන්න පහසුකම් ලැබෙන්නේ නැහැ. ඔය අතරමේ කොයි ගන්නේ? ඔය මහා කන්නා පරිතකෙනේ නිසා අනුන් සතු දෙයට හරගන්නේ බාටපත් වෙනවා. අනුන් හිංසා පීඩා කළා හරි අනුන් සතු දෙය තමන් සතු කර ගැනීමට බලන සුද්ධලෙක් බාටපත් වෙන බැවින් ඔහු නිසා මුළු රටම ජනපදයෙන් විනාශයටපත් වෙන බැවින් ඒක පිරිහීමේ දුරුත්වයක් කියන එක පහදා දුන්නා. දැන් දී පුත්‍රයන් නිස්සබ්ද වුණා. මොකද දැන් අහලා එපා වෙන තරමට පිරිහීමේ දුරුතු මේ තරම් තියෙනවානේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත නැවත ප්‍රශ්න අහුවනම් දහසක් වුණත් පිළිහිමේ දොරුත් දේශනා කරයි. එසේ දේන දේශනා කරන්න තරුවක් යනවද මේ පුළුවනි. නමුත් දී පුත්‍රයා එතනින්ම නැවතුණා. හැබැයි අන්තිමට බුදුරජාණන් වහන්සේ මෙහෙම අවසාන ගාථාවෙන් දේශනා නිම කළා. ඒකේ පරාභවයේ ලෝකේ ඉතිඤ්ඤාය පඬිතෝ අරියෝ දක්ෂණ සම්පන්නෝ සලෝකං බජති සිවං. ඥානවන්ත පුද්ගලයා ආර්ය කියන්නේ මෙතන සීලාදී ගුණ සම්පන්න වූ ඥාන දර්ශන සම්පන්න වූ කියන්නේ උසම් උසස් ප්‍රඥාව ඇති පුද්ගලයා. ඊතේ පරාභවයේ ඉති විඤ්ඤාය මේ පිරිහීමේ දොරටු මෙසේම තේරුම් කර ගන්නවා, ආબોධ කර ගන්නවා. ආબોධ කරගෙන දර්ශන සම්පන්න වූ ඒ ඥානවන්ත පඬිත පුද්ගලයා සලෝකම් භජතේ සිවං. ඒ පිරිහීමේ දොරටු සියල්ලම වහලා දානවා. පිරිහීමේ දොරටු සියල්ලම අතර දාලා ඒතනක අභියෝධ කර පිළිවෙත් මඟ අනුගමනය කරමි. දෙව්ලොව, මනුලොව, බමුලොව වැනි සැපදායක භූමියෙහි සම්පත් නිදෙනවා පමණක් නෙවෙයි, ඒ දෙව්ලොව, බමුලොව, මනුලොව පවා ඉක්මවා යන ලෝකෝත්තර සිවපුරයේද නිවන් පුරයේද පත්වෙන සමර්ථ වෙනවා කියන කවදාන ගාථාවෙන් දේශනා කළා. ඒ දේශනා වහනකොට තමයි මේ රත්තිපියා වූ දෙවිවන් අතරට කෝටි ලක්ෂයක් දෙන කෝටි ලක්ෂයක් දෙන අරිහත්ත්වයට පත් වුණා. අසංකේයයක් පිණිස යක මාර්ග ඵල නිවන් ආબોධ කරගත්තා. දැන් මෙතෙන්දී අපි සලකා බලන්න ඕනේ අපි පංචිල් සමාදන් වෙනවා වගේ මේ පිරිහීමේ දොරටුවලින් අතමිදීමටත් අපි සමාදන් වන්නට ඕනේ. නිතර හිතන්නට ඕනේ, නිතර කියවන්නට ඕනේ. එහෙම නැත්නම් අපි යම් යම් ඒ පිරිහීමේ දොරටුවට සමීප වෙන්න පුළුවන්. අර මහා මංගල සූත්‍රයේ කර්ම අදිෂ්ඨාන කරන්නා වගේ මේ කර්මොත් අපි නිතර අදිෂ්ඨාන කරන්න පුරුදු වෙන්න ඕනේ. එනිසා අපි මෙන්න මේ විදිහට මේක කෙටියෙන් කලකහ බලමු. සුමිහිරි නිවන් සපතින් සැනසෙනු පිණිස මම ධර්මකාමී වන්නෙමි, ධර්මදෙස්සී නොවන්නෙමි, ධර්මශ්‍රවණයෙහිද ප්‍රතිපත්ති කිරීමෙහිද රුචි කරන්නෙමි, අධර්මයෙහි හැසිරීමෙන් සදාත වැළකී නිවන් මඟ ගමන් කරන්නෙමි. අතත් පුරුෂයන් ආශ්‍රයෙන් වලකින්නෙමි. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරෙහි ප්‍රියවන්නෙමි. අතත් ධර්මයන් තුතිනු කරන්නෙමි. සද්ධර්මයන ප්‍රිය කරන්නෙමි. නිද්දා සීලී නොවන්නෙමි. පිරිස මැද නිකරුණේ හැසිරීම නම් වූ සභා සීලී නොවන්නෙමි. වීර්ය තේජස ඇතුව ජීවත් නොවන්නෙමි. කිසි කලෙක අලස නොවන්නෙමි. කිසි කලෙක ක්‍රෝධ නොකර මෛත්‍රී වඩන්නෙමි. හදා වඩාගත් දෙමව්පියන් වෙත කුලගුණ සැලකෙමින් සියලු උවටන් සැලසන්නෙමි. සිල්වත් ගුණවත් උතුමනටද බුදුකසේ බුදුමහරහත් උතුමනටද දුගී මගේ අසරණ ආදීනටද බොරුවෙන් වංචා නොකරන්නෙමි. සත්‍යයේ සමකල්හි පිහිටන්නෙමි. බොහෝ වස්තු සම්පත් ඇතිව බොහෝ රතමියුරු බොජුන් ඇතුව එකලාව නොවලඳා සංග්‍රහශීලී වන්නෙමි. ජාතිය නිසාවත් ධනය නිසාවත් ගෝත්‍රය නිසාවත් මානයෙන් මත් නොවන්නෙමි. තමන්ගේ ඥාතීන් වෙත හදපත්ලෙන් විශ්වාසය දිනාගන්නෙමි. ඉස්ත්‍රේ දෝත සුරා දෝත ආදී වශයෙන් ඇති පිරිහීමේ දොරටු සදහට පියදා පිට වතා දමන්නෙමි. එසේම ස්වකීය භාර්යාවන් හැර පරදාර සේවනයකට හෝ වෛශ්‍යා සේවනයකට කිසි කලෙක පත් නොවී සීලාචාර වන්නෙමි. වයෝ වෘද්ධව සමහත නොගැලපෙන කරුණ කතුන් සරණ පාවා ගැනීමෙන් වැළකි සීලාචාර වන්නෙමි. නානාවිද රස බොජුන් කෙරෙහිද මාංශ රසයෙහිද සුරාවෙහිද ලොල්ලූ පුද්ගලයන් උසස් තැනක තැබීමින් වැළකි සීලාචාර සම්පන්න සුදුසු පුද්ගලයන් සුදුසු තන්හි පත් කිරීමෙහි නැනවත් වන්නෙමි. භෝග සම්පත්තියෙන් කුර වූ ප්‍රඥාවෙන් අධික වූ පුද්ගලයන් ඉසුරුමත් තැනෙහි නොතබන්නෙමි. සමකල්ලි කල්යාණ මිත්‍ර ගුණ ඇති ප්‍රඥාවෙන් කුර වූ සතර සංග්‍රහ වස්තු අනුගමනය කරන උතුමන් උසස් තැනකට පත්වනු පිණිස ආරාධනා කරන්නෙමි. මෙසේ වූ පිරිහීමේ දොරටු සියල්ලෙන් අතමිදි මහා මංගල ධර්මයට අනුව උසස් පිළිවෙත් පුරා මෙලොවක් ජයගෙන පරලොවක් ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන සුගතිගාමීව කෙළවර සදාකාලික අමාමා නිවන් සුවයෙන් සැනසීමේ ප්‍රාර්ථනා ඇත්තෙක් වන්නෙමි. මේ විදිහට සමාගේ කැමැති කැමැති වචන වලින් මේ භාවනාවට හරවා ගැනීම වැදගත් වෙනවා. භාවනාව කියන්නේ නිතර ආවර්ජනා කරමින් පුරුදු කිරීම. එතකොට මේ පිරිහීමේ දොරටු 12 සවිස්තර කරනවා නම් කරුණු රාශියක් ඔතන තියෙනවා. එක තැනක තියෙනවා 23ක් කියලා, සාතනයේ කියන 27ක් කියලා. නමුත් සාහලා බානෝට තවත් රාශියක් මේ තියෙනවා. ඒ සියල්ලෙන්ම අපි අත්මිදින පිණිස අපට අවශ්‍ය වෙන පළවෙනි ගාථාවෙන් කියන ලද උතුම් උපදේශය ධම්මකාමී වීම. සමසල්ලින්ම දස කුසල ධර්මයෙන් ජීදීමත සමාග අධිෂ්ඨානය ඇති කර ගැනීම. එසේ දස කුසල ධර්මයට අනුව පවතිනවා නම් මේ කෙන පිරිහීමේ දොරටු සියල්ලෙන්ම අත්මිදීම සිද්ධ වෙනවා. පිරිහීමේ දොරටු අත්මිදුණා නම් එතනන්තා දස කුසල ධර්මයට අනුව පැවතුණා නම් මෙලවත් ජයග්‍රහණයට පත් වෙනවා දිනනවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් දිනනවා. එසේම ගුණ නුවණෙන් ධන ධාන්‍ය යසීරයෙන් අභිවෘද්ධියට පත් වෙනවා. සත්පුරුෂාත්මය වැඩි වෙනවා, සද්ධර්ම ශ්‍රවණේ තව තවත් දියුණු වෙනවා, යෝනිසෝ මනසිකාරයතු ධර්මාධර්ම ප්‍රතිපදාව යෙදීමේ භාග්‍යවන්තයෙක් වෙනවා. ඒ හේතුවෙන් මෙලව ජයගන්න පරලෝක සුගතිගාමී වෙනවා. නැවත නැතර අතීතයේ මගමානෝගතුමාමෙන් උසස්ම තැනකටපත් වෙලා සමාපතන බෝධියකින් නිවන් සුව සාක්ෂාත් කරගන්නත් සමර්ථ වෙනවා. එදාගේ කෝටි ලක්ෂයක් බ්‍රහ්මයන් දෙවියන් බ්‍රහ්මයන් රහත් වුනේ අසංකේයයක් පරිසපේ මඟඵල නිවන් සුව ලැබුවේ පෙර බුදුසසුන්ෙහිදී මේ පරාබල දේශනාවන් අහන ඒවා පිටු දකිනේ උසස් ගුණ ධර්මයන් කුරමින් භාවනා වශයෙන් සිත දූණු කරගෙන සිටිනයි. අද කාලෙත් බොහෝ දෙනෙක් කියනවා මේ බණපදයක් ඇසූ පමණින් කොහොමද මඟඵල නිවන් සුව ලැබුනේ කියලා. ඒ සමණින් යැත්තන්න කොහොමද ආබෝධ වුනේ කියලා. සමයෙන්ම කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් බුද්ධ ශාසනවලදී, අබුද්ධෝත්පාද කාලවලදී මේ අය තමගේ సంతානේ අර දසපාරමිතා, බෝධිපාක්ෂි ධර්ම මේවා වර්ධනය කරගෙන පාරමී පුරාගෙන තිබුණු නිසායි බණපදයක් ඇසූ පමණින් අධිගම ලාභී ගන්නේ. දැන් අපේ අද මේ දවසේදී මේ ජීවිත කාලය තුළදී යම් කමන ධර්මයේ හැසිරෙනවා නම්, යම් කමන සීල ගුණ බණ භාවනා පිළිවෙත් පුරනවා නම්, එවාගෙම දස පාරමිතාවට අදාළ දේවල් මුදුන් පමුණවා ගන්නවා නම්, භවයෙන් භවයට අපි සුදුස්සන් වෙනවා අධිගම ලබන්නට. සමාත කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් ගිහිල්ලා හරි තමාගේ ඒ පාරමී 10 සම්පූර්ණ දවසට තමා පැතුම් බෝධියකින් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් වෙනවා. පාරමී 10න් එකක් හරි අදුපාඩු නම් එතෙක් කවදාකවත් නිවන් ලැබෙන්නේ නැති බව සඳහන් වෙනවා. නිසා දානය, සීලය, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥාව, වීර්යය, ශාන්තිය, සත්‍යය, අධිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව කියන මේ 10න් සෑම බෞද්ධයෙකු විසින්ම සෑම පුද්ගලයෙකු විසින්ම පිළිය යුතු වේදමා. එසේ නොවේ කවදාකවත් බුද්ධ ශාසනයකවත් මඟඵල නිවන් ලැබෙන්නේ නැහැ. නිසා අපි අද මේ දවසේදී මේ ජීවිතේ පුරාදී සිදු කරන ලබන මේ සෑම කුසලයකින්ම අපට දස පාරමී කිරේවා, සත්‍ය බෝධිපාක්ෂාධර්ම කිරේවා, ආර්ය සත්‍ය මාර්ගයේ කිරේවා ආදී වශයෙන් අධිෂ්ඨාන කරගෙන අර විශාල ගොල්පලක් කරන තැනැත්තා ගොල්පල ආරක්ෂා කරමින් වර්ධනය කරන්න වාගේ දරුවන් අදින දෙමෝපියන් දෙන්න දරුවන් ආරක්ෂා කරන දරුවන් පෝෂණය කරමින් වර්ධනය කරන්න වාගේ හැම කටයුත්තක් ගැනම සාවධානව සිහිය නුවණ යොදාගෙන මේ උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරතොත් අපට පුළුවන් වෙනවා දලෝ ජයග්‍රහණය කරන්න. මෙතන සඳහන් වුණ අර අරියෝ දස්සන සම්පන්නෝ සලෝකම් භජිතේ සවං කියන උපදේශයක්. මේ ගුණ ධර්මයන් අනුගමනය කරන පුද්ගලයා ආර්ය වෙනවා. ආර්ය කෙනේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා, නිර්දෝෂී පුද්ගලයෙක් වෙනවා. දස්සන සම්පන්නෝ කිව්වේ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන්ද ඥාන දර්ශන සම්පන්න කෙනෙක් වෙනවා. එවාගෙම ධ්‍යාන සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. විපස්සනා සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. කම්මස්සකතා සම්මාදිට්ඨිය කිව්වේ කරන කුසල් නපුසල්වල විපාක තේරුම් ගන්නවා, බෝධ කර ගන්නවා. ඒසා සමකල්ලිම සමා කර්මයේ සෝතියේ කොට සලකා අකුසලෙන් වැළකී කුසල ධර්මයන් පුරන්නට මුත්‍ර අදිස්ථාන කර ගන්නවා. අර සල්ගලාරන්නේ වැඩි හිටි බෝවත් හේමා ලෝක ස්වාමීන් වහන්සේ නිබන්ධනය කළ භාවනා වගන්තික මෙහෙම කියනවා. සැපදුක් වේදනා විඳුවමින් සවනල්ලක්සේ තමා සමඟ පසුපස ගමන් කරන එකම දේ නම් කුසලා කුසල කර්මයයි. එබැවින් මාසෙත්වල හටගන්නා වූ අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන් උපදවා ගැනීමට නිරතුරු උත්සාහ දරමි. ඒ මාගේ උත්සාහය සියලු භවගාමී කර්මයන් සිඳලන රහත් මඟ නුවණ පිණිසය. ඒ පිණිස මම සදාවත් සීල සම්පන්න භාවනාන යෝග්‍යෙක්ෙමි. ලක්ෂණ පද බඳුනා. ඒ කියන්නේ කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම ප්‍රතිතරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වාපා ප්‍රසංවාතස්ස දායාදෝ භවිස්සාමි තත් යනමේ සූත්‍ර දේශනේ තදාන පාඨයක් පරිකී වුනේ. තම කර්මයේ සොපියේ කොට ඇත්තේනි. කර්මයේ දායාද කොට ඇත්තේනි. කර්මයේ සැප දුක් ලැබීමේ මූලික හේතු කොට ඇත්තේනි. කර්මයේ බන්දු කොට ඥාත කොට ඇත්තේනි. කර්මයේ පිළිසරණ කොට ඇත්තේනි. කුසල් නකුසල යම් කර්මයක් කරන්නේ නම් එයට හිමිකරුව වන්නේ කියලා නුවණින් සලකන කොට එමන්ින් සමාගේ සංසාරයේහි අර බෝධිපාක් ධර්මයන් දුණොත් බලවත් උපකාරයක් වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී එකට කියනවා කම්මස්සකතා සම්මා දිට්ඨි කියලා. ඒක ඥාන දර්ශනයක්. ඒ වගේම සමත භාවනා වැඩිම සම්බන්ධ අවබෝධය, උපචාර සමාධි, අර්පණා සමාධි උපදවා ගැනීම අවබෝධය, ධ්‍යාන සම්මා දිට්ඨි. ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානේ පටන් විපස්සනා ඥාන, විපස්සනා සම්මා දිට්ඨි. අනිත් සම්මා දිට්ඨි දෙක ලෝකෝත්තරයි. මාර්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි. එතකොට මෙතන ඥාන දර්ශන සම්පන්න කියේ මෙන්න මේ සම්මාසකත සම්මා දිට්ඨියෙන් යුක්තයි, ධ්‍යාන විපස්සනා සම්මා දිට්ඨි වලින් යුක්තයි. එවැනි පුද්ගලයා නුවණින් යුක්ත පුද්ගලයන් ඥාන දර්ශන සම්පන්න වූ. සේ ලෝකම් භජති සිවං. ලෝකෙහි ජීවත් වෙනවා නම් ඔහු සිව ලෝකයක, ඒ කියන්නේ උසස් සම්පත් ඇති ලෝකයක උපදිනවා. මනෝලෝක, දිව්‍ය ලෝකය, රූපාදී බ්‍රහ්ම ලෝකවල මේ උපදිනවා. එපමණක් නෙමෙයි. එතන භජිතේ සිවං කියන මේ වචنين තවත් අර්ථයක් ගෙන දෙන්නේ සිවං පුරං කියලා හඳුන්වන නිවනට නමක්. නිවනට නමක්. එනිසා මේ උසස් ගුණ ධර්මයන් පූර්ණ කිරීමේ තමා යන්දාසක නිවනට පත් වෙනා ඒකාන්තයි. එමත් නිසාද මේ ගුණ ධර්ම පූර්ණ කිරීමේදී තමාගේ සිතේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බෝධිපාක් ධර්ම සම්භාරය. මේ වාදකේ දිනු තුනු වීමෙන් යන්නවතකදී දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමද සුදුසුක් වෙනවා. රහත් බෝධියේ කසාගෙන ආවා නම් බුදු සසුනකදී බුදුබණ අහලා බුදුබණ අනුව පිළිපැදලා මගඵල නිවන් සුව සාක්ෂාත් කර ගන්නවා. සමායත තමාගේ ඥාන දර්ශනයේ මුහුකුරවා ගෙන් තිබුණා නම් බණපදයක් මාතෘකා කළ පමණින්ම මගඵල නිවන් සුව ලබනවා. තවත් සමහරයක මාතෘකා විස්තර කරනකොට මඟඵල නිවන් සුව ලබනවා. ඒ අස්සන්න කියන උද්ගති ප්‍රඥ විපංචි ප්‍රඥ. සමාසම් බණ අහල සීල අදුගුණ පූර්ණේ කරමින් ඒ ජීවිතයේ මඟඵල නිවන් සුව ලබනවා. ඒ අස්සන්න කියන නෙය කුජලෝ කියලා. ඔය තුන් ආකාරයෙන් කොයි විදිහකට මාර්ගඵල ලැබුවත් ඒ ලැබෙන්නේ මේ සසරදී පුරුදු කරගෙන ආව ඒ බෝධිසත්ව ධර්ම මණ්ඩලයේ සිටේ දිනුනෝ තිබුණු නිසායි. පාරමී මුදුන්පත් වී තිබුණු නිසායි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වී තිබුණු නිසායි. එසේ අපි කරන මේ සෑම කුසලයකදීම අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ මේ සතර කතරෙන් එතරවණු පිණිස අපර සෑම අවස්ථාවකම සත්‍ය බෝධිසත්ව ධර්මයන් දිනු කරගන්න ශක්තිය ලැබේවා. ගතපාරමී පුරා ගන්න ශක්තිය ලැබේවා. ආර්ය සත්‍ය මාර්ගයේ මුදුන්පත් කරගන්න ලැබේවා කියන අභිෂ්ඨානයෙන් ලොකු කොඩා සෑම කුසලයක් සිදු කර යුතු වෙනවා. අපි දීර්ඝ සංසාරයේ මේ පරාභවයන්ට මුහුණ පාලා සිටියා. ඒ පරාභව ධර්මයන්ට මුහුණ පා සිටිය නිසා අපට අනන්ත අපරිමාණ බුදුවරයන් වහන්සේලා පියමන් වුණා. අපේ සරුවක් යන වහන්සේ බෝධි සම්මාන කිරීමට ආරම්භ කළ කාලය ඇතුළත බුදුවරු 512,000ක් පහළ වුණා. අපි සංසාරයේ හිටියා. ඒ කාලවල අපි මේ පරාභව මුහුණ පරාභව ධර්මයන්ගෙන් පෙළලා යටවලා පිළිහිලා හිටලා තියෙනවා. ඒ නිසා තමයි අපට මේ බුදුසසුන් හිදී මඟඵල නිවන් සුව ලබන්න නොහැටුනේ. දැන් අපි මේ පරාභව ධර්මයන් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේ බුදුසසුනේදී අදිස්ථාන කරනවා නිවන් දකින තුරු මේ පරාභව හේතුගතපත් නොවෙන්නවා. මේ පරාභව හේතුන්ගෙන් කොරවලා අභිවෘද්ධි කර උසස් ගුණ ධර්මයන් මහා මංගල ධර්මයන් කරණීය ධර්මයන් බෝධිපාක් ධර්මයන් දසකොසල ධර්මයන් දසපාරමී ධර්මයන් මේවා පුරන්ඩ අදිස්ථාන කර ගැනීමයි මෙතෙන්දී අවශ්‍ය වන්නේ. ඉතින් ඒ අනුව සලකා බැලීමෙන් ඉතාම උතුම් බුද්ධෝත්පාද කාලයක උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබා එවැගේම නැනවත් මනුෂ්‍ය ජීවිත ලබා අදාපි මේ ගත කරන ඉතාම කෙටි කාලයේ කල්ප කෝටි ගණනාවක් අබුද්ධෝත්පාද කාලයක සැප විඳත වඩා වාසනාවන්තයි. අබුද්ධෝත්පාද කාලයක කොච්චර සම්පත් ඉඳිනින් අවුරුදු කෝටි ගණන් අසන ගණන් ජීවත් වුණාට වඩා බුද්ධෝත්පාද කාලයේ නැනවත් සම්මාදිටික බෞද්ධයන් වශයෙන් මේ කෙටි කාලයේ ජීවත් වීම ශ්‍රේෂ්ඨයි. මක්නිසාද අපේ ගත වෙන චිත්තක්ෂණයක් වාසා අපි ගමන් කරන්නේ සසර දුකට නෙමෙයි අජරාමර අමා මහ නිවන් දෙසටයි. නිසා ඒ උත්තරීතර ලාභය සාක්ෂාත් කරගනු පිණිස අද මේ පින්වත් සෑම දිනම වේලාසනින් පැමිණ කලමීම සීලයක පිහිටා බුද්ධ පූජා කරත්වා ඊට ප්‍රතිමෙන් සෙත්කලි දෙකෙනෙකුට සවන් දුන්නා. ඒ වගේම දැන් මේ පරාභව සූත්‍රයේ පිළිබඳව ධර්මානුශාසනාවක් බලාපොරොත්තු වී සිටිය ඊට අදාළ කෙටි දේශනාවක් මේ සවන් දුන්නා. ඒ වගේම මෙතෙන් අපි මේ රැස්පත් කරගත්ත නිර්වාණ ගාමිනී කුසලය අපට ලොවේ ලෝතුරා සම්පත් ලබා ගන්න හේතු වූ සම්බුද්ධ ශාසනයේ නොකේහි අවුරුදු 5000කට වැඩි කාලයක් නිර්මලව සැනසීමට හේතු වේවා. සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත බුදු සසුන ආරක්ෂා කරමින් සදාම්මාලෝකයේ ලොවට බෙදා දෙන පිණිස අප රැස් කර ගන්න කුසලය ආශිර්වාද පූජාවක් වේවා. එවාගේම මේ කුසල සම්භාරය මේ කල්ලෝගේ සියලුම ඥාතීන්ටද ආරක්ෂක දිවිරාජ මණ්ඩලයටද හිත අහිත නැදහ සෑම සත්නටද ලොවේ ලෝතුරා සූපිනිස පවතිවා. මේ කුසලානිසංස බලින් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලින් දිව මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලින් මෙම ධම්ම සරණ විහාරස්ථානයේහි සියලු කටයුතු සංවිධානය කරමින් හැමදෙනාට කල්යාණ මිත්‍රත්වයෙන් පිහිටවන පූජ්‍ය නාවතුන්නේ විජිත ස්වාමීන් වහන්සේට එවාගේම සතුමේ සහභාගීන පූජනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරි කාලයේ මෙතෙන් දෙන යන සීලම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මෙතන භාරකාර මණ්ඩලයේ සමට මෙතන මේ පිළිවෙලින් සීලාදී ගුණ පුරණ සිල්වත් කෙලිසේ සමට හේකාණ්ඩ සූදිකින් යමින් සූපතෙන් සංග්‍රහ කරන සමට අද මේ අවස්ථාවල සහභාගී වෙන්නේ සීලම අසුරු මවුරු දූදරු ඥාති මිත්‍ර හැම දෙනාටම මෙලොව වශයෙන් සතලාංක රාජයේ සරුවෝ කද්දරයන් දුරු වේවා. කබන පිවරග්ගානේ රත්නත්‍රයේ සූවිති මහා ගුණේ ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජතොර සතුරු ගිනිජල වාතයේ සමියා උදාලේ පත්ති වලකේවා. කායික සිතේ ගාදයක් නොවේ කායික මානසික සනසෙල්ලේ දෙලව දූනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණ නුවණින් ධන ධාන්‍යයෙන් යසේ සිරෙන් ආහි වර්ණ සැප බල ප්‍රඥාවෙන් ධර්මඥානෙන් භාවනාඥානෙන් පෙර සමෝධන වරණ සදාක්මෙන් දූනු වේවා. සම්‍යක් ප්‍රාසනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා. මින්කත් සත්වර්තාදික කාලයක් බුදු සසුනේ පාරමී කුරා ගැනීමට තෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා. සතර ගමනේදීද භවයක් වාසාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. සිල්වත් ගුණවත් මනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් ඇතුව තුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිසලසේ පැමිණ වදාළ අජරාමර සාංක ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාම නිවන් සෝ පිණිසම මේ උදාර කුසල සම්භාරයේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සෝ ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථාජ බුම්මත්ථා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථාජ බුම්මත්ථා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථාජ බුම්මත්ථා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. අස්මින් විහාරේ චාරාමි අභිවත්තා ච දේවතා අනුමෝදිත්වා නිමං පුඤ්ඤං රක්ඛන්තු ජන සාසනං. ස්ථාවතා ච යම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්මෙදා භාවනාභිරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්මේ සත්තා ච මජ්ජත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා නිමං පුඤ්ඤං බුද්ධං තුමං සම්පදං. ඉනිලා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉනිලා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉනිලා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්ඤතු සීලේක සීතා ධර්මස්රවණේ කිරීමේ සුදු කරගත් කුසල් බලෙන් සමත ආයුරාරෝග්‍ය සම්පත් මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සමුද්දිමත්සේ දෙලෝ සුභසත සැලසේ සතු බෝධියෙන් අග්‍ර අමාම නිවන් සුව අත් වේවා කියන මෛත්‍රියෙන් සංඝ රත්නය ආශිර්වාද කරනවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායන චස්සාරෝ ධම්මා වද්ධං තී ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු
ධර්මාන් ශාස්නා කරතු අදදේශිකයණන් වහන්සේ
අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ